සුපුරුදු පරිදි අදත් සිකුරාදා දින අපි සූදානම් ක්‍රීඩා පිටියේ තතුවිති විමසා බලන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ වන විට ඉන්දියාවට ගොස් තිබෙන්නේ ටෙස්ට් එක් දින සහ 2020 තරගාවලියකට සහභාගී වීම සඳහා. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මේ තරඟ සංචාරය පිළිබඳව තොරතුරු අපි පළමුවෙන්ම කතා බහ කරන්නට සූදානම්. මේ වන විට පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය ඉන්දියාවේදී ආරම්භ වී තිබෙන්නේ. අපි මේ පිළිබඳව තොරතුරු කතා බහ කරන්නට ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ කරගන්නවා ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙන්විරත්න. රංගන, අපි ඔබගෙන් පළමුවෙන්ම දැනගන්නට කැමති ශ්‍රී ලංකා ඉන්දිය ටෙස්ට් ක්‍රිකට් තරඟයේ පළමු දිනය නිමාවට පත්වන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිටින ස්ථාවරය සම්බන්ධයෙන් තොරතුරු.
සංජය, පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ කොල්කටාහිදී ඊයේ දිනේදී ආරම්භ වුණා. කෙසේ වෙතත් වර්ෂාව සහ අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් තරඟයේ පුරාවටම ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලැබුණේ පන්දු වාර 12ක් පමණයි. එෙහිදී කාසිය වාසිය හිමිකරගත් ශ්‍රී ලංකා නායකයා තීරණය කළා පළමුවෙන් පන්දු යැවීමට. මෙය වසර 30කට පසුව මේ කොල්කටා ක්‍රීඩාංගණයේ කණ්ඩායමක් කාසියේ වාසියේ ජයග්‍රහණය කළාට පසුව පළමුව පන්දු යැවීමට තීරණය කළ අවස්ථාව ලෙසත් වාර්තා පොත් අතරට එකතු වුණා. නැතිනම් බොහෝ විට කණ්ඩායමක් ඉන්දියාවේදී තීරණය කරන්නේ කාසියේ වාසියේ ජයග්‍රහණය කළාට පසුව පළමුවෙන් පන්දුට පහර දීමටයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා නායකයාගේ තීරණය නිවැරදි කරමින් තරඟයේ පළමු පන්දු වාරයේ පළමු පන්දුවෙන්ම ඉන්දිය කණ්ඩායමේ පළමු කඩුල්ල බිඳ හෙලීමට සුරංග ලක්මාල් සමත් වුණා. ඒ අනුව කේල් රාහුල් පළමු පන්දුවෙන්ම ලකුණු නොලබා දැවි ගියා. ඉන් අනතුරුව ශේක ධවන් ලකුණු 8කට දැවි ගියා. නායක විරාට් කෝලිත් කිසිදු ලකුණක් ලබා ගත්තේ නැහැ. පන්දු 11කට මුණදී ලකුණු නොලබාම දැවි ගියා. ඒ අනුව සුරංග ලක්මාල් සුපිරි පන්දු යැවීමක නිරත වුණා. පන්දු වාර 6ක් යැව්වා ඊයේ දිනේ පුරාවට. එම පන්දු වාර 6ම නිලකුණු පන්දු වාර ලෙසයි වාර්තා වුණේ. කඩුලු 3ක් බිඳ හෙලීමට සමත් වුණා. ඒ අනුව ඊයේ දිනය සම්පූර්ණයෙන්ම සුරංග ලක්මාල්ට වෙන් වූ දිනයක් ලෙසත් සැලකීමේ හැකියාව තිබෙනවා. මේ ටෙස්ට් තරගය යම් ආකාරයකින් සාම්ප්‍රදායික ටෙස්ට් තරගයක ලක්ෂණ පිළිඹිමු කරා කිව්වොත් මා නිවැරදි සංජය. විශේෂයෙන්ම ජාත්‍යන්තර විචාරකයන් පවා මේ සඳහන් කර සිටියා. ශ්‍රී ලංකා කණ්ඩායමේ අවස්ථාවක ස්ලිප් ක්‍රීඩකින් 4 දෙනෙක් නැතිනම් 5 දෙනෙක් යොදාගත් අවස්ථාවක් තිබුණා. ඒ ඉතාමත්ම අලංකාර දර්ශනයක් වුවාට කිසිදු සැකයක් නැහැ. මේ කොල්කටා ක්‍රීඩාංගණයේදී එහි සාර්ථක ප්‍රතිඵලත් කර ගන්නටත් ශ්‍රී ලංකාව එහිදී සමත් වුණා. මෙහිදී සඳහන් කරන්නට ඕන තවත් කාරණාවක් තිබෙනවා සංජය. ඉන්දිය කණ්ඩායම කඩුලු 3කට ලකුණු 17ක් ලබා ප්‍රථම ඉනිමේදී ප්‍රථම දිනේ නිමාවට පත් කළත් මේ තරඟයේ ජයග්‍රහණය කිරීම ශ්‍රී ලංකාවට අතිශයින්ම වැදගත් වෙනවා. ශ්‍රී ලංකාව ඉන්දියාවේදී කිසිදු ටෙස්ට් ක්‍රිකට් තරගයක් තමන්ගේ ටෙස්ට් ක්‍රිකට් වංශ කතාවේදී ජයග්‍රහණය කර නැහැ. ඒ වගේම ඉන්දිය කණ්ඩායම පාර්ශ්වයෙන් ගත් කල ඔවුන් යම් ආකාරයක වෙහෙසට පත් වී තිබෙන බවකුත් අපට වාර්තා වනවා සංජය. විශේෂයෙන්ම විරාට් කෝලි පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියා තමන්ට දැන් කෙටි විවේකයක් අවශ්‍ය බව. ඔහු එහිදී සඳහන් කර සිටියා තමනුත් මනුෂ්‍යයෙක් බව, රොබෝ යන්ත්‍රයක් නොවන බව. ඒ අනුව තමන්ටත් ඉතාමත්ම ඉක්මනින් විවේකයක් අවශ්‍ය බවත් ඔහු සඳහන් කර සිටියා. මේ නිසාම වන්නට ඕනේ හර්දික් පාණ්ඩ්‍යාට පළමු ටෙස්ට් තරඟ 2 විවේක ගැන්වීමට ඉන්දියාව තීරණය කර තිබෙනවා. සාමාන්‍යයෙන් ඉන්දියාව ක්‍රිකට්ින් විවේක ගැන්වීම සහ කලමනාකාරීත්වය පාර්ශ්වයෙන් ඉතාමත්ම ඉදිරියෙන් සිටින කණ්ඩායමක්. වාර්තාවන ආකාරයට විරාට් කෝලිට යම් ආකාරයකින් මේ ටෙස්ට් තරඟාවලියේ 3 තරඟයේදී පමණ විවේකයක් ලබා දීමටත් ඔවුන් බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් සඳහන් කරන්නට ඕන කාරණාවක් තිබෙනවා සංජය, තමයි 2016 වසරේ සිට මේ දක්වා ලෝකයේ සියලුම පිතිකරුවන් අතරින් වැඩිම පන්දු සංඛ්‍යාවකට මුහුණ දුන් පිතිකරුවා බවට පත් වී සිටින්නේ විරාට් කොහලි. ඔහු පන්දු 4803කට මුහුණ දී තිබෙනවා මේ කාලවකවානුව තුළ. ඒ ඉතාමත්ම වෙහෙසකර අත්දැකීමක් වනවාට කිසිදු සැකයක් නැහැ. මේ නිසාවෙන් තමයි ඔවුන් තීරණය කර තිබෙන්නේ යම් ආකාරයක විවේකයක් ඔහුට ලබා දීමට. බලමු ඉදිරි දිනවලදී වර්ෂාවෙන් බාධාවක් එල්ල වුණේ නැතිනම් මේ තරඟයේ ප්‍රතිඵලය කුමක් වේවිද කියා සංජය.
රංගන, මේ කරුණු කාරණා අතරේ හිටපු සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක මුත්තයා මුරලිදරන්, ඒ වගේම ඉන්දිය ක්‍රිකට් විචාරකයන් කීප දෙනෙක් ශ්‍රී ලංකා කණ්ඩායමේ දස්කම් පිළිබඳව අදහස් දක්වා තිබූ ආකාරය අපිට දකින්නට ලැබුණා. මේ අදහස් සඳහා අපි දැක්කා විවිධාකාරයේ විවේචනත් එල්ලවන ආකාරය. රංගන, මේ පිළිබඳව තොරතුරුත් අපි ඔබගෙන් දැනගන්නට කැමති.
කියන්නට ඕන කාරණාවක් තිබෙනවා සංජය, තමන්ගේ ටෙස්ට් ක්‍රිකට් වංශ කතාවේදී ශ්‍රී ලංකාව ඉන්දියාව සමගින් තරඟ 41කට මුහුණ දී තිබෙනවා. ඉන්දියාවෙන් තරඟ 19ක් ජයගෙන තිබෙනවා. ශ්‍රී ලංකාව ජයගෙන තිබෙන්නේ තරඟ 7ක් පමණයි. මේ අතුරින් ඉන්දියාවේදී පැවැත්වුණු තරඟ 17න් කිසිදු ජයක් හිමි කර ගන්නට ශ්‍රී ලංකාව සමත් වී නැහැ. ඉන් තරඟ 10ක් ජය ගන්නට ඉන්දියාව සමත් වී තිබෙනවා. මෙන්න මේ කරුණු නිසාවෙන් සහ වර්තමානයේදී ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල ඉන්දියාව තමයි අංක 1 කණ්ඩායම, ශ්‍රීලංකාව සිටින්නා වූ ස්ථාවරය සහ දිගින් දිගටම පසුගිය වසර පුරාවටම තරඟ පරාජයට පත්වෙමින් සිටින්නා වූ මානසික තත්ත්වය අනුව සලකා බලන විට බොහෝ දෙනෙක් අනුමාන කරනවා ශ්‍රී ලංකාවට ඉන්දිය කණ්ඩායම පරාජයට පත් කිරීමේ හැකියාවක් නැහැ කියලා. කෙසේ වෙතත් මුත්තයා මුරලිදරන් පසුගියදා ශ්‍රී ලංකාවේ පැවැත්වුණු මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් සඳහන් කර තිබුණා මේ තරඟයේදී ශ්‍රී ලංකාවට ඉන්දියාව පරාජයට පත් කිරීමේ අවස්ථාව ඉතාමත්ම අඩු බව, මෙය ශ්‍රී ලංකාව පාර්ශ්වයෙන් ඔහු කරුණු කාරණා සලකා බැලීමෙන් සඳහන් කළ කරුණක් වුවත් සංජය ශ්‍රී ලංකා කණ්ඩායමේ මානසිකත්වයට මේ කොයි ආකාරයෙන් බලපාවිද යන්න අප දන්නේ නැහැ. ඒ වගේම ඉන්දිය දඟපන්දු යවන්නෙකු වන හර්බිජාන් සිං පසුගියදා ට්විටර් පණිවිඩයක් ඔස්සේ සඳහන් කර තිබුණා වර්තමාන ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂතා පිළිබඳව තමන් අතිශයින්ම කනගාටු වන බවත්, ඔවුන් පසුගියදා සිම්බාබ්වේ කණ්ඩායමට පවා පරාජයට පත් වූ බව ටෙස්ට් තරඟයකදී. නමුත් සඳහන් කරන්නට ඕනේ සංජය, එම තරඟයේ ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළා. හර්බජාන් සිං සඳහන් කළ තරඟයේ ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළ තරඟයක්. ඒ අනුව ඔහුගේ ට්විටර් පණිවිඩය නිවැරදි නොවන පණිවිඩයක් බව පසුව ඔහුට වැටහි ගොස් තිබෙනවා. ඒ අනුව ඒ ඉවත් කරගන්නටත් ඔහු පියවරගෙන තිබුණා. කෙසේ වෙතත් මෙන්න මේ කරුණු කාරණා ඔස්සේ තරඟයට පෙර දින පැවතුණු විශේෂ වැඩසටහනකදී, ක්‍රීඩා වැඩසටහනකදී ඉන්දිය ක්‍රිකට් විස්තර විචාරකින් සඳහන් කර සිටියා 3.0 ලෙස මේ තරඟාවලිය ජයග්‍රහණය කිරීමට ඉන්දියාවට ඉතාමත්ම පහසුවෙන් හැකියාව තිබෙන බව. ඒ වගේම ඇන්ජලෝ මැතිව්ස් පිළිබඳව වුන් සඳහන් කර සිටියා. ඇන්ජලෝ මැතිව්ස් පසුගිය කාලවකවානුවේදී දක්ෂතා අතර සිටියේ නැහැ. ආබාධයන්ගෙන් පෙළුණු ක්‍රීඩකයෙක් බවටයි පත් වී සිටියේ. 2015 වසරේ අගෝස්තු මාසෙන් පසුව තවමත් ඔහු ටෙස්ට් ශතකයක් වාර්තා කර නැහැ. ඒ කාලවකවානුවේදී ඉනිම 32ක් තුල මැතිව්ස් වාර්තා කර තිබෙන්නේ ලකුණු 917ක් පමණයි. ඔහුගේ සාමාන්‍ය ලකුණු 28.65ක්. සාමාන්‍යයෙන් ටෙස්ට් ඉනිමක මැතිව්ස්ගේ සාමාන්‍ය දැක්වුණේ ලකුණු 52ක් ලෙසයි. මේ වන විට එය ලකුණු 44ක් දක්වා අඩු වී තිබෙනවා. ඒ අනුව පිතිකරුවෙකු ලෙස පමණයි මැතිව්ස් මේ තරඟාවලියට එක්වන්නේ. ඔහු අනිවාර්යයෙන්ම පිතිකරුවෙකු ලෙස තමන්ගේ වගකීම ඉටු කළ යුතුමයි. නැතිනම් යම් ආකාරයකින් ආබාධිත තත්ත්වයන්ගෙන් පසුවන කුසල් ජනිත් පෙරේරා සහ අසේල ගුණරත්න නැවතත් කණ්ඩායමට පැමිණෙන විට ඇන්ජලෝ මැතිව්ස්ට තමන්ගේ ස්ථානය රැක ගැනීමට හැකියාවක් ලැබේද කියන ප්‍රශ්නාර්ථය මතුවෙනවා. ඒ අනුව මේ තරඟාවලියේ ඉතාමත්ම තිරණාත්මක සාධකයක් බවට පත්වනවා මැතිව්ස්ගේ කොයි ආකාරයෙන් ඔහු පිත්තෙන් දස්කම් දක්වනවාද යන කාරණාවත්. ඒ අනුව ශ්‍රී ලංකාවට මේ කොල්කටා තරඟය තමයි ඉතාමත්ම වැදගත් වන්නේ ජයග්‍රහණයකින් තරඟාවලිය ආරම්භ කරන්නට.
රංගන, මේ කරුණු කාරණා අතරේ ශ්‍රී ලංකාවේ පුවත් මවන කාරණයක් බවට මෙවැනි විට පත්ව තිබෙනවා මීළඟ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහද යන ප්‍රශ්නය. පසුගිය දිනවල පැවති මාධ්‍ය හමුවලදී මේ පිළිබඳව ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අමාත්‍යවරයාගෙන්, ඒ වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගෙන් ප්‍රශ්න නගන ආකාරය අපි දැක්ක මාධ්‍යවේදීන්. අපි දැනගන්නට කැමති මේ සම්බන්ධයෙන් වාර්තාවන තොරතුරු චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු විදියට බඳවා ගැනීම මේ වන විට ස්ථිර කර තිබෙනවාද නැද්ද යන්න පිළිබඳව.
මේ වන විට ස්ථිරවම සඳහන් කළ හැකි කාරණාව තමයි සංජය, චන්දික හතුරුසිංහ තමන්ගේ ඉල්ලාස්වීමේ ලිපිය බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයට බාර දී තිබෙනවා. නමුත් එය මේ වනතෙක් බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය නිල වශයෙන් බාරගෙන නැහැ. ඔවුන් සඳහන් කරන ආකාරයට ඔවුන් බලාපොරොත්තු වනවා ඉදිරියේදී චන්දික හතුරුසිංහ සමගින් නිල වශයෙන් සාකච්ඡා කිරීමට ඔවුන්ගේ බලාපොරොත්තු වී තිබෙන්නේ 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය අවසන් වනතුරු ඔහුගේ සේවය ලබා ගැනීමයි. එසේ ඔහු අකමැති වනවා නම් අවම වශයෙන් 2018 වසරේ ජනවාරි මාසයේ ශ්‍රී ලංකා තරඟාවලිය අවසන් වනතුරු පමණක් හෝ ඔහුගේ සේවය ලබා ගැනීමට බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය බලාපොරොත්තු වනවා. ලබන වසරේ ජනවාරි මාසයේ ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරඟ දෙකකට, 20x20 තරඟ දෙකකට සහ සිම්බාබ්වේ කණ්ඩායමත් සහභාගී වන තුන්කොන් ක්‍රිකට් තරඟාවලියකට සහභාගී වීමට නියමිතයි බංග්ලාදේශයේදී. මෙන්න මේ තරඟාවලිය නිමාවට පත්වන තෙක් හෝ හතුරුසිංහට පුහුණු කාර ධූරයේ කටයුතු කරන ලෙස ඉල්ලීමක් කිරීමට බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය බලාපොරොත්තු වන බව ඔවුන් සඳහන් කර සිටියා. ශ්‍රී ලංකාව පාර්ශ්වයෙන් අපට වෙනත් කරුණු කාරණා වාර්තා වනවා සංජය, තමයි හතුරුසිංහ නීත වශයෙන්ම ශ්‍රී ලංකාවේ ඉදිරි ක්‍රිකට් පුහුණු කාර ධූරයේ බාර ගන්නා බවටත්, මේ සම්බන්ධයෙන් සාකච්ඡා සියල්ලක්ම මේ වන විට සාර්ථකව අවසන් වී ඇති බවත් වාර්තා වනවා. මීට උදාහරණයක් දක්වමින් එක් මාධ්‍යයක් වාර්තා කර තිබුණා ශ්‍රී ලංකාවේ ප්‍රධාන විධායක නිලධාරී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඇෂ්ලි ද සිල්වා මහතා ඊමේල් පණිවිඩ යොමු කර තිබෙනවා. මෙම ප්‍රධාන පුහුණු කාර ධූරයට අයදුම් කළ ජේසන් ගිලස්පි වගේම ජෙෆ් මාස්ටර් මේ තනතුරට අයදුම් කිරීම සම්බන්ධයෙන් ස්තුතිය පළ කරමින් සහ ක්‍රිකට් පුහුණු කාර ධූරය සම්බන්ධයෙන් තමන් තීරණයක් ගත් බව. ඒ අනුව බොහෝ විට ඒ තීරණය චන්දික හතුරු සිංහ වීමට ඉඩ ඇති බව තමයි එම මාධ්‍ය වාර්තා කර තිබුණේ. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩල සභාපති තිලංග සුමතිපාල මහතා පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියා යම් ඉඟියක් ලබා දෙමින් හතුරු සිංහ පුහුණුකාර ධූරයට පැමිණීමට ඉඩ ඇති බවටත් ඔහු සඳහන් කර සිටියා. එනුව මේ ඒ සම්බන්ධයෙන් තිලංග සුමතිපාල මහතා දැක්වූ අදහස්.
අපි ලෝකයේ ඉන්න හොඳම පුහුණුකරුවන් අතර දැන්ට 3 දෙනෙක් තෝරගෙන තියෙනවා. ඒ 3 දෙනාගෙන් හොඳම කෙනා ගන්න බලාපොරොත්තු වෙනවා. මේ අතරද චන්දික හතුරුසිංහ මහත්මයාත් බංගලාදේශයේ ක්‍රිකට් පාලක මණ්ඩලයට ඉල්ලා සිටි ලිපියක් බාර දීලා තියෙනවා. ඒ නිසා ඔහුගේ අවස්ථාවක් තියෙනවා නම් ලංකාවට පුහුණුකරුවට එන්න අපි හුඟක් සන්තෝෂ වෙනවා. අපිට ඔහු ගැනත් විශේෂයෙන් සලකා බලන්න පුළුවන්. අපි අනිවාර්යයෙන්ම දෙසැම්බර් මාසේ ඉන්දියන් සංචාරය ඉවරච්ච ගමන්ම අලුත් පුහුණුකරු වැඩ බාර ගන්න.
එවගේම සංජය පසුගියදා ශ්‍රී ලංකාවේ පැවැත්වුණු වෙනත් මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගෙන් මාධ්‍ය වේදිකාවට මේ සම්බන්ධයෙන් කරුණු විමසා සිටියා. හතුරු සිංහද අපගේ මීළඟ පුහුණුකරුවා යන්න පිළිබඳව ඔහු එෙහිදී ඍජු පිළිතුරක් ලබා දුන්නේ නැහැ. මෙන්න මේ ආකාරයට තමයි ක්‍රීඩා අමාත්‍යවරයා ඒ පැනේට පිළිතුරු ලබා දුන්නේ.
මට එන්න දෙන්න දෙයිනේ කියලා කල්පනා කරන්න නැත්නම්
ඔයක තමයි දැන් ඔබතුමාගේ බලාපොරොත්තු. මොකද
හොඳ හොඳ දෙයක් අපි කරනවා. මොකද එතුමාටත් ප්‍රශ්න ගන්නවක් තියෙනවා. ඒ බංග්ලාදේශ කණ්ඩායමත් එක්ක තමයි ඊළඟට අපි ඉන්දියාවට පස්සේ තරඟ කරන්න තියෙන්නේ. ඉතින් පළවෙනිින් එතුමාට එහෙම යන්න වුණොත් යන්න වෙන්නේ බංග්ලාදේශෙට. ඉතින් ඒ නිසා බොහෝ දුරට ඒක හරියයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් එතුමා 2019 වෙනකල් බංග්ලාදේශෙත් එක්ක ඉන්න හිටියේ. නමුත් එය අවලංගු කිරීමේදී අම්මෙන් ප්‍රශ්න ගන්නවා කියදුනොත් එන්න පුළුවන්. කෙසේ වෙතත් මේක මං හිතනවා තාම කල් වැඩිද කියලා. කෙසේ වෙතත් තිලන් සමර වීර අපිත් එක්ක ආවා. එතුමත් එක්කම හිටපු කෙනෙක්. ඉතින් ඊළඟ පියවර සාර්ථක වෙයි කියලා මම විශ්වාස කරනවා.
රංගන මේ කරුණු කාරණා අතරේ ශ්‍රී ලංකා යවුන් ක්‍රිකට් කණ්ඩායම වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම මේ වෙන විට ආසියානු කුසලානය සඳහා සහභාගී වෙමින් සිටින්නේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ දස්කම් පිළිබඳව තොරතුරුත් මේ තරඟාවලිය පිළිබඳව තොරතුරුත් අපි ඔබගෙන් දැනගන්නට කැමතියි.
ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරඟාවලියේ තමන් මුලින්ම මුහුණ දුන් තරඟ දෙක ජයග්‍රහණය කිරීමට සමත් වුණා. නමුත් පාකිස්තානයේ හමුවේ අනපේක්ෂිත ලෙස ශ්‍රී ලංකාව පරාජයට පත් වුණා. පාකිස්තානය සමත් වුණා කඩුලු 3කින් ශ්‍රී ලංකාව පරාජයට පත් කරන්නට. මෙන්න මේ නිසාවෙන් දළ ලකුණු ලැබීමේ වේගය අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව ගිලිහි ගියා. තරඟාවලියේ අවසන් පූර්ව වටේට පිවිසීමට යනුව තරඟාවලියේ ඒ කාණ්ඩෙන් බංග්ලාදේශයේ සහ නේපාලය අවසන් පූර්ව වටේට පිවිසුණා. බී කාණ්ඩෙන් ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානයයි අවසන් පූර්ව වටේට පිවිසුනේ. යනුව ඊයේ දිනේදී පැවැත්වුණා පළමු අවසන් පූර්ව තරඟයේ බංග්ලාදේශය සහ පාකිස්තානය අතර එම තරඟයෙන් ඩක්වර්ස් සහ ලුයිස් න්‍යායට අනුව ලකුණු 2ක ජයක් හිමි කරගන්නට පාකිස්තානය සමත් වුණා. යනුව 19 වනදා පැවැත්වෙන අවසන් මහා තරඟයේද පාකිස්තානු කණ්ඩායම මේ වන විට සුදුසුකම් ලබා තිබෙනවා. අනෙක් සුදුසුසා තෝරා ගනු ලබන්නේ හෙට දිනේදී පැවැත්වෙන දෙවන අවසන් පූර්ව තරඟයේදී. එහිදී තරඟ වදින්නේ ඇෆ්ගනිස්තානය සහ නේපාලයයි. ශ්‍රී ලංකා කණ්ඩායම සම්බන්ධයෙන් කතා කරන විට තරඟ 3කට මුහුණ දුන්නා. අයින් තරඟ 2ක් පමණයි ඔවුන් ජයගත්තේ. ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය තරඟ 2 බැගින් පමණයි ජයග්‍රහණය කළේ. කෙසේ වෙතත් දළ ලකුණු ලැබීමේ වේගය මත ශ්‍රී ලංකාව සිටියේ 3 වන ස්ථානයේ. මේ නිසාවෙන් තමයි ඔවුන්ට අවසන් මහා තරඟයට සහ අවසන් පූර්ව වටේට පිවිසීමේ අවස්ථාවන් ගිලිහි ගියේ. මෙහි විශේෂත්වයක් තිබෙනවා මේ තරඟාවලියේ පසුගිය වර ශ්‍රී ලංකාවේ පැවැත්වුණු තරඟාවලියේ අවසන් මහා තරඟයට පිවිසියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාවයි. එම කණ්ඩායම් දෙකම සංජය මේ වන විට තරඟාවලියෙන් ඉවතට විසි වී ගොස් තිබෙනවා.
රංගන ක්‍රිකට් ක්‍රීඩාවෙන් වෝටර් පොලෝ ක්‍රීඩාවට අපි අවධානය යොමු කරමු. ශ්‍රී ලංකා කාන්තා වෝටර් පොලෝ කණ්ඩායම මේ වන විට තායිලන්තයේ පැවැත්වෙන ජාත්‍යන්තර මට්ටමේ සුපිරි තරඟාවලියකට සහභාගී වෙමින් සිටින්නේ. අපි දැනගන්නට කැමතියි මේ තරඟාවලිය පිළිබඳව තොරතුරු ශ්‍රී ලංකා කණ්ඩායමේ දස්කම් පිළිබඳව තතු විත්තිත්.
ඊයේ දිනේදී තමයි මේ තරඟාවලිය ආරම්භ වුණේ සංජය. මේ බැංකොක් නුවර පැවැත්වෙන මේ වෝටර් පොලෝ තරඟාවලිය ජාත්‍යන්තර වශයෙන් ඉතා ඉහළ පිළිගැනීමක් සහිත තරඟාවලියක් ලෙසයි සැලකෙන්නේ. මේ සඳහා ශ්‍රී ලංකා කාන්තා වෝටර් පොලෝ කණ්ඩායමක් සහභාගී වන්නේ ඉතිහාසයේ පළමු වතාවටයි. ඒ පළමු වතාවේම සහභාගීත්වයෙන් පදක්කමක් හිමිකර ගැනීමේ අවස්ථාවක් ඇති බව තමයි ශ්‍රී ලංකා කළමනාකාරීත්වයේ පවසන්නේ. විශේෂයෙන්ම රටවල් 8ක් නියෝජනය කරමින් කණ්ඩායම් 20ක් මේ සඳහා සහභාගී වෙනවා. මෙහි ජයග්‍රහකීන්ට අතිවිශාල මුදල් ත්‍යාගයක් පවා හිමිවනවා. යනුව පදක්කමක් හිමිකර ගැනීමේ බලාපොරොත්තුව සහ හැකියාව ශ්‍රී ලංකාවට ඇති බව තමයි ශ්‍රී ලංකා නායිකාව විශේෂයෙන්ම චාර්යා ධර්මදාස පවසන්නේ. තරඟයට පිටත් වෑමට පෙර එය මාධ්‍යට අදහස් දක්වමින් සඳහන් කර සිටියේ පදක්කමක් හිමිකර ගැනීමේ හැකියාව තම කණ්ඩායමට ඇති බවයි. අපි මේ පිළිබඳව තොරතුරු සංජය ලබන සතියේදී කතා බහ කරමු.
හොඳයි රංගන, බොහොම ස්තුතියි. දැන් අපි සූදානම් ඔස්ට්‍රේලියානු ක්‍රීඩා පිටියට අවධානය යොමු කරන්නට මීළඟ පාපන්දු ලෝක කුසලානයට සුදුස්සන් තේරීම සඳහා පැවති තරඟ යටතේ පසුගියදා හොන්ඩුරාස් කණ්ඩායම 3-1 ලෙස පරාජයට පත් කරන්නට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණා. එම ජයග්‍රහණයත් සමගින් ලැබෙන වසරේ රුසියාවේදී පැවැත්වෙන පාපන්දු ලෝක කුසලානයට සුදුසුකම් ලබන්නට ඔස්ට්‍රේලියානු පාපන්දු කණ්ඩායම සමත් වෙනවා. මෙම ලෝක කුසලාන පාපන්දු තරඟාවලියෙන් පසුව ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ පුහුණුකරු වශයෙන් කටයුතු කරන ඇන්ජ් පොස්ටකුග්ලු තම දුරෙන් ඉවත් වන බව පසුගියදා ප්‍රකාශ කළ නමුත් ඉදිරියටත් ඔහු පුහුණුකරු ලෙස ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ කටයුතු කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව මෙල්බන් වික්ටරි කණ්ඩායමේ හිටපු ක්‍රීඩක Archie Thompson pavasanawa.
Oh, I would like to think that he would want to stick on and go to the World Cup because I think he's still got a lot to prove and I just think that the team that he's molded it to the style that he wants. So I'd like to think he can take us that little bit further and get us through to at least the second phase of a World Cup what we did in 2006.
ඔස්ට්‍රේලියානු පාපන්දු ක්‍රීඩක ආචි තොම්සන් දැන් අපි සූදානම් ක්‍රිකට් ක්‍රීඩාවට අවධානය යොමු කරන්නට ඔස්ට්‍රේලියාව සහ ඉංගලන්තය අතර පැවැත්වෙන අලුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟය මේ මාසේ 23 වෙනිදා ගැබා ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි. මේ සඳහා වෙන ඔස්ට්‍රේලියානු සංචිතය මේ වන විට නම් කොට තිබෙනවා. වසර 7කින් ටෙස්ට් තරඟයක් ක්‍රීඩා කර නොමැති ටිම් පේන් මෙම කණ්ඩායමට ඇතුළත් කිරීම මේ වන විට තරමක් මතභේදකාරී කාරණයක් බවට පත්ව තිබෙනවා. මෙතෙක් කල් ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ කඩුලු රකින්න අවශ්‍යෙන් කටයුතු කළ මැතිව් වේඩ් මෙම කණ්ඩායමට එක් නොවන නිසා කඩුලු රැකීමේ කාර්යභාරයද ටිම් පේන් හට හිමිවනු ඇති බව සඳහන්. වසර 7ක් ටෙස්ට් තරඟ ක්‍රීඩා කර නොමැති ක්‍රීඩකයෙකු හට කණ්ඩායම තුළ මෙවැනි බාර දුර කාර්යයක් පැවරීම මේ වන විට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩා විචාරකයින් විසින් විවේචනය කරන ආකාරය අපට මාධ්‍ය ඔස්සේ දැක ගන්නට ලැබුණා. මෙම අලුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය සඳහා නම් කළ ඔස්ට්‍රේලියානු සංචිතයේ මෙසේයි නායක ස්ටීවන් ස්මිත්, ඩේවිඩ් වෝනර්, කැමරන් බැන්ක්‍රොෆ්ට්, උස්මන් කබාජා, පීටර් හැන්ස්කොම්, ෂෝන් මාෂ්, ටිම් පේන්, මිචෙල් ස්ටාක්, පැට් කමින්ස්, නේදන් ලයන්, ජොෂ් හේසල්වුඩ් සහ ජැක්සන් බර්ඩ් යන ක්‍රීඩකින් මේ සංචිතයට ඇතුළත්. ඔස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන 20-20 තරඟාවලියේ පළමු තරඟය දිනේදී පැවැත්වෙනවා. නෝත් සිඩ්නි ඕවල්හිදී මෙම තරඟය අද ආරම්භ වීමට නියමිතයි. ඒ වගේම අද ක්‍රීඩා විශේෂඥගේ නිමාවට පත් කරන්නට පෙර මතක් කර දෙන්නට කැමති විශේෂයෙන්ම ආසියානු ප්‍රජාවන් අතර 20-20 ක්‍රිකට් තරඟ ප්‍රචලිත කිරීමේ අරමුණින් රෙනගේට්ස් කණ්ඩායම සංවිධානය කරන රෙනගේට්ස් චැම්පියන්ස් ලීග් ක්‍රිකට් තරඟාවලිය යටතේ ශ්‍රී ලංකාව සහභාගී වන තරඟ දෙකක් මේ සතියන්තයේදී පැවැත්වෙනවා. ඉරිදා දිනේදී අෆ්ගනිස්තානය සහ පාකිස්තානය සමගින් ශ්‍රී ලංකාව තරඟ වැදීමට නියමිතයි. මෙල්බන්හි පාක්විල්හි මැකැලිස්ටර් ඕවල්හිදී සහ රැන්ස්ෆර්ඩ් ඕවල්හිදී මේ තරඟ දෙක පැවැත්වීමට නියමිතයි එළඹෙන 19 වන ඉරිදා දිනේදී. ඒ සමගින් අද ක්‍රීඩා විශේෂඥයන් සමගන්නට අපි සූදානම් වන්නේ එළඹෙන සතියේදීත් හමු වෙමු ක්‍රීඩා පිටියේ උණුසුම් තතුවිති සමගින්. SBS 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 Radio